නිසා එන්නේ මේ සංස්කරණය කරන ගතිය දිගට යනවා. නමුත් අපිට ඒක වළක්වා ගන්න බෑ. මොකද හේතුව අපේ අර මූලික දැනුම නැත්තම් අර මූලික දැනුම කියලා අල්ලගෙන ඉන්න අවිද්‍යාව විසඳෙන පාරක නෙමෙයි අපි යන්නේ. තවත් පැත්තකින් කියනවා නම් අපි බාහිරයටමයි දුවන්නේ. සැප හොයන්නේ බාහිරෙම. නමුත් ලැබෙන හරියක් ලැබෙන්නේ දුකමයි. ඊට පස්සේ මේ සංස්කාර සහ අවිද්‍යාව අතර මේ විඥානය අතර සම්බන්ධතාවය පෙන්වනකොට අපි අර සුල්ලහ මහා අතිපදෝපම සූත්‍රයෙන් ගත්ත විදිහට සඳහන් කරනවා අපේ විඥාණයට නැත්නම් මානව විඥාණයට එක වැරකට එන තොරතුරු සියල්ලම කවදාකවත් අල්ලගන්න බෑ. රස විඳින්නත් බෑ. ඒක ඔක්කොම පිළිගන්න බෑ. අපි ඒක සාමාන්‍ය දර්ශනයක් වශයෙන් ගත්තොත් ඇහැ තිබුණට රූප තිබුණට කන තිබුණට ශබ්ද තිබුණට නාසය තිබුණට කන්ද තිබුණට දිව තිබුණට රස තිබුණට කය තිබුණට පහස තිබුණට හිත තිබුණට ධර්ම තිබුණට මේ හැම දෙෙම එක චිත්තක්ෂණයක ගන්න බෑ. එක චිත්තක්ෂණ ගන්න බලන එකයි. ඒක විඥානයේ ස්වභාවය. ඒ කියන්නේ විඥානයේ කොර වෙච්ච එකක්. අංශභාග දෙයක්. ඒකට මේ තියෙන හයින් එකයි ගන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා විඥානයේ අනිවාර්යයෙන්ම සංස්කාර උදව්වක් කියලා වෙනවා තේරීමක් කරන්න. සංකර්ණුල කරන්නේ හැඩ ගැසීම හෝ තේරීම තමයි. ඒ නිසා සංස්කාර මේ කියන ප්‍රශ්නේදී අධිකාරී ශක්තිය ලබනවා. විඥානයේ එකතරා ඒක ගන්න පුළුවන් නේ හයක් දෙක ඇවිල්ලිනො කොයි කෙනාට දොර අරින කියන එක සංස්කාර මතින් තමයි කෙරෙන්නේ. ඒ නිසා සංස්කාර විඥානයක් ඇති කරන්නා වාගේ නිකන් එනේන විඥාණයට අදාළ දේවල් සම්බන්ධ කරලා දෙන්නේ සංස්කාර මතින්. මෙන්න මේ විදිහට එකක් තොරණා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීම කියන එක අපිට කාදාකත් වැටහෙනවා. අපි ඕනම වෙලාවක ලෝකේ මනාපේ නිසා හෝ රුචිය නිසා හෝ සද්ධාව නිසා හෝ පොතේ දැනුම නිසා හෝ ගුරු රැකියාව නිසා හෝ තර්කයට ගැළපෙන නිසා යමක් තොරණොයි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක්. එතකොට අර තෝරාගත්ත දේ තුලම තමන්ගේ සැප පිණිස දේ තියෙනවය සත්‍ය තියෙනවය ප්‍රතික්ෂේප කරපු පැත්ත තුල සත්‍ය නැතය සැපට හේතුව නැතේ කියලා මොන්නම තාලකින්වත් ඔප්පු කරන්න බෑයි කියලා සරුවත්නාංශේ චංකි සූත්‍රයේදී දේශනා කරනවා. එනිසා අපි තෝරා ගැනීමක් කියනකොටම අහුවෙලා ඉවරයි. හැබැයි අපි තෝරන්නේ අපේ රුචියට, අපේ ශ්‍රද්ධාවට, අපේ තර්කයට එතන ගුරුවරයා කියපු නිසා මේ ක්‍රමවලට තෝරලා අපි ඒක හරියට ඔප්පු කරන්න හදනවා. මම තේරුවේ ඉතාමත්ම තර්කානුකූලව සද්ධාව අනුව ඇදහිල්ලෙන් මගේ මේ මතය අනුව කියලා. නමුත් සරුවචනන්සේ මතක් කරනවා යමක් තේරීම සඳහා පාවිච්චි කරන මේ සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි, ඥානකන්ද කියන මේ පහේම හිල් සහිතයි කියලා. එක චංකි සූත්‍රයේදී සඳහන් වෙන ජවනිකාව මෙහෙමයි. සර්වචනාංශයේ චංකි නම් ග්‍රාමයේට කිට්ටුවට යනකොට ඒ ගමේ ප්‍රධාන බමුණ චංකි ප්‍රාක්‍මණයා අවබෝධ කරගන්නවා සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ බැඳීමට පිටීම සුදුසු වන්නා වූ නැත්නම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවයි කියලා. අඳුරගන්නේ තමාරු ක්‍රමයකට කොහොමද දැනගන්න. දැනගත්ත පස්සේ ආයේ දවස වෙනකොට ඒ ගමේ විශාල බ්‍රාහ්මණයන්ගේ සම්මන්ත්‍රණ දවසක් අහල පහල ගම්වල ඉන්න ඔක්කොම බමුණු එතෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ දවසේ ටිකක් ඔක්කොම ගොනු වෙච්ච වටන වැදගත් දවසක්. නමුත් මේ ප්‍රධාන බමුණ කියනවා ඒ කොච්චර තිබුණත් මම බුදුහාමුදුර බලන්න යන්න ඕනේ. ඉතින් අනිත් 500ම ඇවිල්ලා කියනවා ඒ බුදුහාමුදුර කියන්නේ මේ තාම කළු කෙස් තියෙන තරුණ කෙනෙක්. එයා ඇවිල්ලා ශාස්ත්‍රීය වංශේ. ඔබතුමා ඇවිල්ලා බමුණු කුලේ. ඔබතුමා ඇවිල්ලා මේ ත්‍රිවේදයේ දන්න කෙනෙක්. ඉතින් ඒ පොඩි එකා මෙතෙන් එනවා මිසක් ඔබ වහන්සේ ඔබතුමා එතෙන් යනවා කියන එක කොහොමඩක්වත් අපේ ක්‍රමයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැලපෙන්නේ නැහැ. අපේ විශාල සම්මන්ත්‍රණයට ඇවිල්ලා තියෙනවා. මේ තර්කයේදී ඒ චංකි බ්‍රාහ්මණය තාම ලස්සනට කියලා දෙනවා මේ කට්ටියට. මම කියන්නේ උඹලා අහනවා නම් දැනගනිලා ඒ උත්තරය වෙන්න මේ ගුණසයිකයි. එයා අපේ ආගම නෙවෙන්න පුළුවන්, අපේ වංශේ නෙවෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රමයේ තමයි මේ ධර්මයට කරු කරන එක සත්‍යයට කරු කරන නිසා කැමැති නම් වැඩලා මම යනවායි. එතනට 500ම යනවා. 500ම ගිහිල්ලා ඉවරලා සර්වචනාංශේ තියාර බොහොම ගෞරවයෙන් චංකි බ්‍රාහ්මණය මෝල් කරලා තලතුණා බ්‍රාහ්මණන් එක්ක සතුරු සාමිජි කරනකොට ඒ තලයේ ඉන්නා ඉතාමත්ම තරුණ අවුරුදු 16ක් විතර වයස තියෙන කාපටික කියලා බ්‍රාහ්මණෙක් බාපන තරුණෙක් අන්තිම දක්ෂයා. අර වැඩිහිටි බමුණන් එක්ක කතා කරමින් ඉඳද්දී එයා සර්වඥාන්සේගෙන් අත උසල ප්‍රශ්නයක් අහනවා. සර්වඥාන්සේ තොකකයි. සර්වඥාන්සේ මේ වැඩිහිටියව කතා කරනකොට පණිදෙපයි. ඒසොර චංකි බ්‍රාහ්මණයාට හිතනරක් වෙනවා. දැන් තමන්ගේ අමුත්තේ හොඳම තලයේ ඉන්න හොඳම ගෝලයා. අනාගතේ හොඳටම හොඳ බමුණෙක් වෙන ලකුණු තියෙනවා. ඒ නිසා චංකි බ්‍රාහ්මණයා මැදි අතට කියන අවසරයි භාග්‍යවතුන් වහන්සේ ඒ කාපටිකත් හරීම දක්ෂ කෙනෙක් අපේ තලයේ ඉන්න බොහොම ඉගෙන ගන්න හොඳ කෙනෙක්. හොඳයි එහෙමනම් එයාට වෙලා වෙනකන් දැනගන්න ඕනේ. යා කියලා බුදුහාමුදුරුවෝ කියනවා පොට හිතපන් කියන එක. ඒක කාපටික බ්‍රාහ්මණයා කල්පනා කරගන්නවා ඇත්ත සර්වඥාන්සේ කියන්නේ කියන දේ කරන දේ කියන කෙනෙක් නම් පස්සේ මට අවස්ථාව දෙන්න නැතයි කියලා එයා පවු නතර වෙනවා. එයා සර්වඥාන්සේ අර වැඩිහිටි වුණානේ කතා කරලා අරයාගේ මූණ දිහා බලනවා. හරි දැන් ඔබ වෙලාවට ඒක කාපටික මතක් කළා කියනවා ඔබ වහන්සේ කෙරෙහි පුදුම පිසුදුකමක් තියෙනවා ධර්ම වැටෙනවා මම බොහොම කරු කරනවා හැබැයි ඉතින් අපිත් මේ අපි මේ කරගෙන යන්නේ බමුණු ධර්මයේ ඔබ වහන්සේ වගේ සියල්ල දක්නා කෙනෙක්ගේ මාර්ගයෙන් දැක දැන ගත්තොත් ඒක අපිට ලොකු හොඳ විවේචනයක් වෙනවා හොඳ අර්ථකථනයක් වෙනවා අපි ස්වාමින් වහන්සේ මේ බමුණු ධර්මයේ රකින්නේ පුදුමාකාර ශ්‍රද්ධාවක පුදුම කැපවීමකින් කරන්නේ. එහෙම ශ්‍රද්ධාවකින් දකින මේ බමුණු ධර්මය ඔබ වහන්සේ වගේ ඥානීය කියන කෙනෙක් කොහොමද අගේ ආඩම්බරේ කරන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කාපටික ලෝකේ මිනිස්සුයෝ දෙයක් තෝරන එක ක්‍රමයක් තමයි ශ්‍රද්ධාව කියන එක. නමුත් දැනගන්න ශ්‍රද්ධාව දිත්තේව ධම්මේ දිධාවිත විපාකා. ශ්‍රද්ධාවෙන් තෝරගන්න දෙයක දිතු දැමී අද්දකී හැකි විපාක දෙකක් තියෙනවා ශ්‍රද්ධාවෙන් තෝරාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් ශ්‍රද්ධාව නැහැ කියලා බැහැර කරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන් ඒ ප්‍රකාශයෙන්ම කාපටික තේරුම් ගන්නවා මේක බුදුරජාණන් වහන්සේ ඔප්පු කරලා බලන්න පුළුවන් කාරණාවක් කිව්වේ කියලා එයා ඒකට වාද කරන්නේ නැහැ ශ්‍රද්ධාවෙන් තමන් මේක ශ්‍රද්ධාවෙන් තෝරාගත්තයි කියලා කිව්වට ඒ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් හැබැයි මට මේක සද්දාහ නැහැ මේ මගේ සද්දාන මේක හෙරටික් කියලා පැත්තකට දැම්මට ඒ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ කාබරික ප්‍රාඥයා කියනවා අවසරයි ස්වාමීන් වහන්ස ඒ සද්දාහවම 100%ක්ම ඒ කියන්නේ අන්ධබත්තියම නෙවෙයි කරන්නේ අපිත් රුචිකේ මේකමයි. අපිත් හැම ආගම හොයලා තියෙනවා ඒ නිසා මේ බමුණු ආගම මගේත් රුචිය. පරම්පරාවෙන් ආව සද්දාහ මිතරක් නෙවෙයි. ඒක නිසා ඒ වගේ වටිනා ධර්මයක් ඒ කියන්නේ අපි ඒක සම්පූර්ණයි ත්‍රිවිධ පාරකෝ ත්‍රිවිධය හොඳට දන්නවා පැරණිම ධර්මයේ ඒතකොට සරුවත්නාංශ කියන දැන් මේක තරහ ශ්‍රද්ධාව කිව්වා දැන් කියනවා රුචිය කියලා මම ඔබට කියනවා උඹ රුචිය කියලා යමක් තෝරාගත්තට ඒ තුළ සත්‍ය නොච බෙන්ජිටි තියෙනවා ඔබ අරුචිය කියලා පැත්තකට දාන දොතර සත්‍ය තියෙන්න පුළුවන් ඊට පස්සේ කාපටික ප්‍රාඥණ කියනවා ස්වාමීන් වහන්සේ මේක પરම්පරා හතකින් බහුණ પરම්පරා හතකින් අපට ආපු දෙයක් ඒක නිසා අනුස්සවය කියලා එයත් පුදුම ගෞරවයකින් පුදුම ශ්‍රද්ධාවකින් ජීවිත පරිත්‍යාගයෙන් මේක රැකගෙන අවිල්ල තිනු වෙන නිසා මේක එක්කෙනෙක්ගේ රුචිකත්වය හෝ එක්කෙනෙක්ගේ ශ්‍රද්ධාවනේ පළපතකින් ආපු අනුස්සව ධර්මයක් එක්කෙනෙක් අහගෙන ආපු අනුස්සව ධර්මයක් ඊට පස්සේ සර්වඥාන්සේ ඔක්කොම අකුලලා කියනවා දැන් ඔබ ශ්‍රද්ධාව කිව්වා ශ්‍රද්ධාව තුලත් ශ්‍රද්ධාවෙන් තෝරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් බහැර කරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් ඔබ රුචිය කිව්වා රුචිය තුලත් රුචියෙන් කියලා ගත්ත දේ තුළ සද්ධා නොතිබෙන්න මේ ඇත්ත නොතිබෙන්න පුළුවන් බහැර කරපු දේ තුළ තියෙන කොට. දැන් අනුස්සවේ කියනවා අනුස්සවෙත් මේ දිත්තේව ධම්මේ දුදා විපාක. උඹ මං මේ ගුරුවරයා කිව්වා මේකමයි සත්‍ය කියලා මොක પરම්පරාවෙන් ආවට ඒක තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ බහැර කරපු දේ තුළ සත්‍ය තියෙන පුළුවන්. උඹ දැනගනින් ඔයගේ පහයි ලෝකේ තියෙන්නේ උඹ කියපු තුනට ආකාර පරිවිතක්ක කියන තර්කයක් තියෙනවා. දිටිනි ජහනකන්දය කියලා කියන උඹේ පෙට් ඉෂු එක නැත්නම් මේ මන අප රොචියක් තියෙ මේ දෘෂ්ටියක් තියෙනවා. උන්න විදිහට තර්ක කරලා ගත්තත් තර්කෙන් දිනුවට ඒ තුල සත්‍ය නොතිබෙන්නේ තියෙනවා. සත්‍යයෙන් කර්තෙන් පැරදුනාට ඒ තුල සත්‍ය තියෙන්නේ තියෙනවා. උඹේ දෘෂ්ටිය කියලා මේක බාරගත්තත් ඒ දෘෂ්ටිය තුල දෘෂ්ටිගත වෙච්ච දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රති බාහිර දානවා. ඉතින් මේ කාරණා පහෙන් නම් අපි දේවල් තෝරන්නේ අපි සංස්කරණය කරනවා කියලා මොනම දෙයක් ලෝකේ තේරුවත් ඒ තෝරන දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මේ දෙවි වෙන කාරණා නෑ බුදුසසුනන්ස කියනවා මේ කාරණා පහෙන් තමයි කෙනෙක් යමක් තෝරන්නේ ඒ තෝරන සෑම දෙයකම හිලක් තියෙනවා ඒක අපේ පරණ කෙලෙසයිද මතකයෙන් කෙලෙසයිද හිතෙන් තෝරන දේ නිසා මේ තුල සත්‍ය නොති වෙන්නේ තියෙනවා නැත්නම් අපි හිතනවා සැප කියලා හිතන්නේ අපි මේ සැප කියලා හිතන්නේ සද්ධාවෙන් නම් සැප තෝරන්නේ රුචියට නම් සැප තෝරන්නේ අනුස්සවේට කියන්නේ මුඛ પરම්පරාවෙන් එන දේ අනුව නම් සැප තෝරන්නේ තරකේන සැපතෝරන්නේ දෘෂ්ටි අනුවන සැපතෝරන්නේ මම පැහැදිලිවම අභියෝග කරනවා මේ තුල සැපෝ තිබෙන්න පුළුවන් දුක තියෙන්න පුළුවන් ඒ නිසා මෙතුවා කල් මනෝමාන විද්‍යාවේදී ආ බැලුවොත් මේ ලෝකායත ධර්ම සෑම දෙයක්ම සැප හොයාගෙන ගියාට අවසාන ලැබිලා තියෙන දුක සර්වඥයන්ච මතක් කරනවා මේ ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනි ඥානකන්ද කියන දේවල් වලින් අපි කරන සංස්කරණ අපිට නරකට හිටින් ඉඳී තියෙනවා ඒ නිසා මේ සංස්කරණය කරනකොටම මේ රූප බලන්න පුළුවන් ශබ්ද අහන්න පුළුවන් ගඳ බලන්නත් පුළුවන් රස බලන්නත් පුළුවන් පහස ලබන්නත් පුළුවන් හිතන්න පුළුවන් කියන එකේ මගේ හිත දැන් ගියේ මොකේද ඒ ගියේ මොකටදයි කියලා දැනගන්න පුළුවන් පොදු එකම සත්‍ය මනුෂ්‍යය විතරයි. මොකද සෑම තිරසනෙකම රාජාසිත යටයි. එයාට බෑ දැනගන්න බලලෙකුට මීයේත් කරපුවාම භාවනා කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක එයාට අයිති නෑ. ඒ මීයා දකින්නකොටම පණින් නැටි උගන්නන්න කවුරුත් ඕනෙත් නෑ. නමුත් අපිට පුළුවන් අපිට ඉතාම රුචි දෙයක් දකින්නකොට ඒ දැකීමට හිත දීලා අපි කනට නොයනවා නාසයට නොවෙනවා දිවට නොවෙනවා කයට නොවෙනවා හිතට නොවෙනවා කියලා අඩු ගානේ තර්කයට අල්ලතැයි. එමු නැත්තම් සුතමිඥානේ තල්ලතැයි. භාවනා කරනකොට පැහැදිලිව පේනවා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සක්මන් කරනකොට වම දකුණ කියාගෙන යනවා. යනකොට තේරෙනවා හිතවිලි රාශි රාශි ගොජදා. අපි මේ මොකද්ද කියලා බැලුවොත් හිතවිල්ලට හිත යනකොටම වම දකුණ අමතක වෙනවා. නැ මේ හිතවිලි තිබිච්චාවේ මම තියෙන වම දකුණ කියලා වම දකුණ දැඩි සෙමිනේ කරන්න පටන් ගත්තාම හිතවිලි වලට ඇතුල් වී ගන්න බැරුව යනවා. ඒතර අපිට තියෙන මේකේ පොඩි චොයිස් එකක් තියෙනවා කියන්නේ. මුද වේර භාවනා කරනකොට මේක අහුවෙන්නේ පළවෙනි වතාවට යනකොට වෙන්නේ. ඒකට තියෙනවා මේ දෙකක් යෝජනා වෙනවා. වම දකුණ කරනකොට දැනෙන කම්පන චංචල ගතිය ධාතු මනසිකාර එක පැත්තක තියෙනවා. මේ පැත්තෙන් හිතවිලි තියෙනවා. මේ දෙකෙන් කොයි එකද තෝරන්නේ කියන එක අපි හිතනවා නම් මේ මෞං කර දෙයන්නාශ කරන දෙයක් නැත්නම් කර්මයෙන් කරන දෙයක් නමුත් බුද්ධ ඥානය කියනවා නෑ ඒ වෙලාවේදී උඹමයි මේ දෙකෙන් සංස්කරණය කරන්නේ ඒ සංස්කරණය කරන දේ අනුවයි දුක පහළ වෙන්නේ ඒ නිසා උන්ද අවතිය උන්ද අප්‍රමාදිකින් උන්ද සත්‍යකින් හිටියොත් මේ කටයුත්තක් වෙන වෙන වෙලාවෙදී අපිට විකල්ප පහක් හයක් තියෙදී එකම තෝරන්නේ අපේ තියෙන හිතේ තියෙන තණ්හාව නිසා හෝ ද්වේෂ නිසා හෝ මෝහ නිසා ඒකාකාර අවස්ථාවල් හයක් තියෙද්දී මේකටම යන්න හේතුව ඒ දේෙන් වැඩි සතක් ලැබෙයි කියලා අපි ළඟ තණ්හාවක් තියෙනවා. එමු නැත්නම් දෘෂ්ටියක් තියෙනවා නැත්නම් මාන්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේක දැක ගන්න නම් ඒ සිද්ධිය වෙනකොටම ඒක දිහා බලන්නේ නැතුව ඒ දකින්න දෙයට ලෝභ කෙරුවොත් දකින්න දෙය දිහාට හැරිච්ච ගමන්ම අපි අවස්ථාව පැහැරයි. නමුත් භවනා නොකරන ලෝකෙ හිට වෙන්නේ අපි රූපයක් දක්වපු ගමන් රූපේට ආස කරනවා තරහ කරනවා ඊට පස්සේ රූපයත් එක්ක බැඳෙනවා. මේක ඇහෙන් සිද්ධ වෙන්නේ මේක වෙන වෙලාවෙ මට ඕන සද්දයක් අහලා මේක මගහරින්න පුළුවන්. ඒ දේ මට තිබුණ බව දන්නේ නැතිකම නිසා අපි දැන් රූපය ආපු නිසා මට රාගය ආව නිසා රූපේ වැඩිකාරය කියලා කැකිල්ල රජුගන්ගේ තීන්දුවට යනවා. නමුත් අපි දන්නවනම් මේ channel 6ක් තියෙන television එකක් මේකේ ඒ channel එක හොඳ වුණා හරි නරක වුණා හරි අපිට ඕනේ channel එකක් ඕනේ විදිහට මාරු කරන්න පුළුවන්. හැබැයි ඒක television එක එක channel එක එකවර වැඩ කරන්නේ. තාම මම දැකලා නැහැ screen එක දෙකට බෙදලා channel දෙකක් වැඩ කරන television එකක්. අපේ හිතත් එච්චරයි. ඒ තෝරන channel එකට අපි වගේ කියනවා. ඒ විතරක් නෙවෙයි. ඒ මගින් channel 5ක් වාහනයකටත් අපි වගේ කියනවා. බුද්ධ ආදී උතුමන්න්ට කොච්චර බණ කිව්වත් අපි මේ මයිකල් ලැන්සේ මයිකල් ජැක්සන්ගේ සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි කිව්වොත් එහෙනම් බුදුහාමතු මෙච්චර පහළලා තියෙන අපිට කිව්වේ නෑනේ අපි දන්නේ නෑනේ අපි ඉතින් දන්නේ නැතුව මයිකල් ජැක්සන් අහගෙන ඉකයි කියලා බුදුජානනාංශය වගේ වෙන්නේ නෑ ඒකට. ඒ නිසා සත්‍ය කොච්චර දෝතියෙදී මේ අපි කැමැති රූප බල බලා කැමැති ශබ්ද අහා කැමැති ගඳ බල බල, කැමැති රස බල බල, කැමැති පහස විඳ විඳ, කැමැති හිතවිලි හිත හිත අපිත් පොහසත් අපිටත් යමක් කරන්න පුළුවන් කියලා කියනවා නම් අපි මේ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? ඒ එකක් තේරිමින් පහක් නැති කරනවා කියන ගොඩේ දැනුමටමත් අපි යට වෙනවා. ඔය තෝරපු දේ තෝරන්නේ මතුවීම මත නෙවෙයි, ඒකට අපි දක්වන කෑදරකම මත. එක්කෝ ඒකට දක්වන ද්වේෂය මත, එනතම මෝහය මත. ඉතින් කවදා හෝ ඒ දකින්නකොටම නැත්නම් අරමුණ මතුවෙනකොටම ඒක සිත කෙරෙහි එළඹ සිටියේ නැත්නම් අපි අනිවාර්යයෙන් මේ දකින දේ මතින් බාහිරවර්ති වෙලා ඒකට රාග ద్వේෂ ඇති කරමින් ඒ දිගේ ඒ දිග දිගට යන එකයි වෙන්නේ. ඒ නිසා සංස්කාර සහ විඥාන දෙක බලනකොට විඥානයේ තියෙන මේ සීමාකාරී ගතිය එකවරකට එකයි ගන්න පුළුවන් ගතිය නිසා විඥානට අනිවාර්යයෙන්ම සංස්කාරවල සේවය අවශ්‍ය වෙනවා. ඒ උගව දෙනකොට ඉන්ජෝ කරන්න ඕනේ. ඉතින් පියා මාත්‍යා ඉඳගෙන අහවලට යන්න දෙන්නේ අහවලක් නැහැ කියලා ඉතින් කවුරු හරි සංවිධානයක දැන් වලනකොට පියා හරි ලොක්ෙක් කියලා. එයාට කියන්න ඕනේ ඉන්ජෝ එකක් අර. අන්න අධිකාරී ශක්තියක් ඇති කරන විධාන බලයක් ගන්න කියනවා. ස්වාමීන් වහන්සේ අද පැය දෙකක් පැය කහමාරක්මයි දෙකක් කොයි. නැත්තම් පැයක් හරි කියලා මගේ පැත්තට ඇවිල්ලා නීති දාන. අරමතර කියලා කියනවා මෙහෙමයි එනේන කට්ටියට එහෙම ඕන ඕන විදිහට බෑ කියලා. අර ඩිමාන්ඩ් සප්ලයි තියෙදිකේ අනි පියා දරාගෙන ඉන්න බයිට් එක සංස්කාර වල දෙල්ලම ඔච්චරයි. අපිට පේන්නේ මෙයා කරන්නේ ලොකු සීගයක් කියලා. නමුත් මේ වැඩිහිට වැඩි ශනකක් ඉදිරියට එන්න හදනකොටත් මේ පැත්තේ වෙලාව අඩු වෙනද අනිවාර්යයෙන් මේ පුද්ගලයාට අධිකාරී ශක්තියක් එනවා. අපි කොහොමද දන්නේ මේ අධිකාරී ශක්තිය සාධාරණ වෙයි කියලා, ධාර්මික වෙයි කියලා? මෙන්න මේ විදිහට මේ සංස්කාර මේ කරන වැඩි අපි හිතන්නේ අපේ වාසියට කරනවායි කියලා. එහෙම නැත්නම් අපිට මිත්‍යාසුරූපෙන් තියෙන කියලා සරුවචනන් සඳහන් කරන අනිවාර්යම සංස්කාර වැඩ කරන්නේ ආත්ම සංඥාවෙන්. අනිවාර්යම සංස්කාර වැඩ කරන්නේ සක්කාය දිට්ඨියෙන්. ඒ නිසා සක්කාය දිට්ඨිය තහවුරු කරගෙන තහවුරු කිරීම පළවෙනිම කෘත්‍ය බාටපත් කරගෙන තමයි සංස්කාර වැඩ කරන්නේ. ආඥා තියෙනක ඔප්පු කරගෙනමයි සංස්කාර වැඩ කරන්නේ. නිසා අපි දකින්න වාරයක් පාස ආත්ම සංඥාවට පොහොර වැටෙනවා. අහන වාරයක් පාස සක්කාය දිට්ඨියට පොහොර වැටෙනවා. දකින්න දේ හොඳයි කියනවනම් වැඩි වැඩි පොහොර ලැබෙනවා. මට හරි ගියයි කියලා කියනවනම් තව තවත් සතුටින් කරගෙන යනවා. ඒක නිසා මෙන්න මේ මධ්‍යස්ථානයේ හරියටම දකින්නකොට, අහනකොට, ගන්ධ රස බලනකොට, ඊයේ තන ඉඳගෙන ඒකටම හිත යන්න අනිත්‍යවට නොයන්න මොකද හේතුව කියලා අහනද ඒක ඉතාමත්ම සූක්ෂම වැඩක්. තර්කෙත් නම් මේ විදිහේ බණ කියනකොට ටිකකට පාදලා දෙන්න පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි. ඒ නිසා සර්වඥාන්සේ මතක් කරනවා ඇහි මේ සිද්ධිය වෙනකොට වෙනවත් එක්කම ඇයි මේ රූපේ විතරක් බලන්නේ අනිත්‍යව බලන්නේ නැති කියලා බලන තරමට අපේ ස්පර්ශය පහළ වෙනකොටම අපි එතන නැහැ. ඛණ්ඩ සබ්දයක් කිනකොට ඇයි මෙච්චර සෝකේ සද්ද තියෙදි මේක විතරක් මහන්නේ? ඇයි රූප බලන්නේ නැති කියලා තර්ක කරන්න තරම් අපි එතන නැහැ. නාසයෙත් බෑ කියලා කියනවා, දිවෙත් බෑ කියනවා, පුළුවන් නම් කරන්න පුළන්නේ කය විතරයි කියලා කියනවා. ආයත ස්පර්ශයක් කිනකොටම නැත්නම් කයට, කය කියන්නේ රූප ධර්මයක්, තව රූප ධර්මයක් ගැටෙනකොටම එතන ඕලාරික වැඩක් වෙනවා. රූප රූප අතර වැඩ පිළිවෙලා භෞතික විද්‍යාවක්. අන්න එතන සතිය පිහිටවන්න කරන අනුශාසනා තමයි කායනුපස්සනාව විසපතබීමෙන් කරන්නේ. ඒ කායනුපස්සනාවෙත් ඇඟ ඇතුළෙත් තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන හතර කියලා අපි මූලධර්ම වශයෙන් උපකල්පනය කරලා ගත්තොත්, බාහිරෙන් ඇවිල්ලා වදින පටවියාපෝ තේජෝ වායෝ කියලා උපකල්පනය කරලා ගත්තොත්, සර්වචනාංශයේ දීර්ඝ නිරීක්ෂණය පස්සේ දැනගත්තා ලේතිම දේ තමයි කම්පන චංචල බව දක්වන වායෝ ධාතුව නිරීක්ෂණය කරන එක. ඉතා වායෝ කොටබ ධාතුන් කියන ආනාපානි හෝ පිම්බි මැකිලිම් වගේ දෙයක් යෝගාවචරයට ලේසි. ඒව එකක් එනකොටම අපි කියනවා නම් ආනාපානේ පටන් ගන්නකොටම, ඒක අපි සාමාන්‍ය කියන්නේ ආනාපානේ මුල බලනවා කියලා, පටන් ගන්නකොටම බලන්න පටන් ගත්තොත් පේනවා මොකක්වත්ම නැති තැනකින් ඔන්න ස්පර්ශය උණුසුම කම්පනයක් චංචලයක් එන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තිබුණා, නමුත් ඒක අපිට සංවේදී නැතිව අහුවෙන්නේ. ඒ තැන ඉඳලා මැද හරහා අග දක්වාම බලන ගියොත් ඒ වායෝ ධාතු ඇවිල්ලා පිරිමැදින තාක්කල්, නාස්පුඩු පුරවාගෙන යන තාක්කල් ඒක පටවි ආපෝ තේජෝ කියලා කොටස් වර්ගයක් සිද්ධ වෙනවා. ඉතින් අර උණුසුම වෙලාවේ උණුසුම දැන්නොත් අපි ඒක නරකයි කියලා කියනවා. උණුසුම වෙලාවේ සීතල දැන්නොත් හොඳයි කියලා කියනවා. නානා ප්‍රවිදිර දුන්නට ඒ ධාතුන් වල හොඳ නරක කියලා දෙයක් නැහැ. ඒව අපි මේ වෙලාවට පටවන මේ නංවන මුදුවට ඒ නංවන පැටවිල්ල හෝ තේරුම් බේරුම් කරන්නේ නැතුව මනාපමනාව පහල කර නැතුව බොහෝ වේලා ලක්ෂ කෝටි වාරයක් ආනාපානෙ බැලුවොත් පේන්න පටන් ගන්නවා. ඒව නම් නොකරට හොඳ හෝ නරක හෝ ප්‍රිය හෝ අප්‍රිය හෝ නම් නොකලට වැඩ පිළිවෙත කිසිම බාධාවක් නැහැ. ඒ නිසා නම් කිරීම සම්පූර්ණයෙන්ම කෘත්‍රිම දෙයක්. මෙන්න මේ නම් කිරිල්ලෙන් තමයි වර්ග කිරිල්ලෙන් තමයි අපි ඒවා හොඳ ටික ආත කරන්නත් නරකයි කියන ටික ප්‍රතික්ෂේප කරන්නත් මේ උපාදානයක් ඇති වෙන්නේ. අල්ල බදා ගැනීමක් වෙන්නේ. ඒවා තියා පොදුවේ බලන්න පුළුවන් නම් උණුසුම වගේම සීතල කියන්නේ ධාතු ගුණයක්, කම්පන චංචලකම කියන්නේ ධාතු ගුණයක් කියලා පොදුවේ බලන්න පුළුවන් නම් අවුරුදු ගණන් භාවනා කරන බණ්ඩ ආනාපානෙන් කවදාකවත් දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද බලන බලන දේ තෝරන්නේ නැහැ. සද්ධාව නිසා බලන්නෙත් නැහැ, රුචිය දිහා බලන්නෙත් නැහැ, අනුස්සවේ දිහා වෙනස ගන්නෙත් නැහැ, ආකාර පරිවිතක්යෙන් බලන්නෙත් නැහැ, දිට්ඨිනිඥානකාන්ති කෙනෙක් දෘෂ්ටි ඇති කරන්නෙත් නැහැ. කිසිම දෘෂ්ටියකින් තොරව, කිසිම තර්කයකින් තොරව, කිසිම පෙරදැනුමකින් තොරව, කිසිම රුචියකින් තොරව සද්ධාවෙන් මට ඇදේවා කියන බලන්නේ නැතුව ප්‍රත්‍යක්ෂයට දාලා බලන්නේ හිටියොත් ආනාපානය කරන චිත්තක්ෂණයක් පාස අනිවාර්යයෙන්ම අපේ හිත රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්ත්වයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ තාම අපි දැක්ක කියන්න බෑ. නමුත් හිත දකින්න තරම් පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඡා නිවන් නොදැක්කට ධ්‍යාන නොලැබුවාට ආස්වාස කරන වාරයක් පාස ආස්වාසයට හිත යොදන්න පුළුවන් කියලා කියන්නේ මෙච්චර කෙලෙසිච්ච ලෝකයේ විශාල ජයග්‍රහණයක්, විශාල හැකි සංඥාවක් අපි වැළප් පටන් ගත්තා කියල. නමුත් ඊට වැඩිය වෙනස් චිත්‍රයක් තියෙන්නේ ඒ ගත්ත පිරිසුදු ඊගා චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම්, ඊගා චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම් එන්නේ කතකට. අපි වෙන පැත්තෙන් යන ගුණ පළවෙනි චිත්තක්ෂණය ඇති කරගත්ත සතිය 2 3 4 විචිත යන්න ඒ සතිය පුදුමාකාර සති වේපුල භාවයකට යනවා. සමාධියත් ඒ විදිහටම, ප්‍රඥාවත් ඒ විදිහටම. ඒ නිසා ආනාපානෙට හිත තියාගෙන බොහෝ වාර ගන්න යනකොට අපිට තේරෙනවා මේ පිළිබඳ එලෙබසිටි 100කින් ඉන්නවනම් ආනාපානෙ උපාදාන කරන්න දෙයක් නැහැ. ආනාපානෙ උණයි කියලා සතුටු වෙන්න දෙයක්වත් නොඋණයි කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මොකද ආනාපානෙ කියන්නේ මධ්‍යස්ථය. ඒ නිසායි සරුවචනාංශය ඉස්සල්ලාම මේ උපාදාන ඇති නොවේ නැ නැත්නම් ඇතිවීමට හේතු වෙන මධ්‍යස්ථ අරමුණක් තීලා කරගෙන 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 යනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ වෙලාවේ ඇස් වහගෙන කන් වහගෙන ඒ නිසායි වගේ කිසිම උපාදාන වෙන්න දෙයක් නැහැ. මොකද ටික වෙලා කන් ඔන්න කය වේදනා එන පටන් ගන්නවා. සද්ද ඇහෙන පටන් ගන්නවා. බාහිරේ සද්ද ඇහෙන පටන් ගන්නවා. කය වේද නානා ප්‍රදේවල එනකොට තමන්ට පුළුවන් ඒ එන අතුරු ඵල වලට එනකොටම ඒකට ලේබල් අලවන්නේ නැතුව බලන්න පුළුවන් නම් ඒකේ ධර්මතාවයේ දකින්න තාක්කල් ඒකේ තරහක් හෝ ආසාවක් ඇති නොකර ගන්න නැතුව අපේ චිත්ත ප්‍රවෘත්ති පිසිදු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා සත්‍ය සමාධිය වැඩෙන්න වැඩෙන්න ටිකෙන් 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 කයේ තිබුණ මේ සතිය නාසයේද දිවට කනට ඇස් වලට යන්න පේනවා. අර ආනාපානේ වගේම ඒකේ සංසිද්ධිය පටන් ගන්නකොටම රූපේ දකින්න පටන් ගන්නකොටම ආදී බලනකොට දීර්ඝ කෙලෙස් ධාරා එන්නේ නැතුව ඒ කෙලෙස් ධාරා ඇති වෙන මූල ආරම්භය දකින්න පටන් ගත්ත දවසේ තමයි අපිට තේරෙන්නේ මේක කවදාකවත් ආසෙන් ආපු දේවල් නෙවෙයි මේ චිත්තක්ෂණේ පහළ වෙන දේවල් කියලා. ආන්නේ විදිහට හැම දෙයකම ආනාපාණයෙන් පටන් ගන්න හැම දෙයකම මේ හේකට හේතුවත් එක්ක බලනකොට අල්ලගන්න බැරි, අපිට වටහා ගන්න බැරි දේවත්වයක් හෝ පරමාත්මයක් හෝ ඊශ්වරයෙක් හෝ බ්‍රහ්මික කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. මේ දැනුම අඩු නම්, මේ දැනුම අඩල නම්, මේ දැනුම අසම්පූර්ණ, අපි අසම්පූර්ණතාවය පුරන්න හිතනවා මොකක් හරි গুপ্ত බලවේගයක්, සර බලධාරි බලවේගයක් නැත්නම් හැම දෙයකම උල්ලෙච්ච බලවේගයක් මේ වැඩේ කරන්න ඇති කියලා. ඒ තා විද්‍යාව සම්පූර්ණ වෙලා නැත්නම් අවිද්‍යාව සම්පූර්ණ නැති තාකල් ඒක පුරවන්න අපි මොකක් හරි මේ විකල්පයක් දානවා. ඒ නිසා නාර ස්වාමීන් වහන්සේ බණකදී කියනවා රේඩියෝ එකේ කියපු බණක්. ඒ අන්‍යාගම් මිනිස්සුයෝ මේ මිනිස්යා සහිතව මුළු ලෝකෙම දෙවියන් වහන්සේ මැව්වා කියලා තමයි උගන්වන්නේ. නමුත් භාවනා කරනකොට පේනවා දෙයියොමවලා තියෙනෙත් මිනිස්සයයි කියලා. මේ සම්මන් දන්න දේ සම්පූර්ණ කරන්න බැරි නිසා අඩුව පුරවන්න දෙවි කෙනෙක් හදලා ඒ දෙයිය උඩින් කියලා දෙයියන්ව වදින්න පටන් ගන්න එකක් මේක වෙලා තියෙනවා. භාවනා කරගෙන කරන යනකොට කිසිම තැනක අල්තාරයක් හදන්න දැනක්වත් ඒ කුරු තියන දෙවි කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ හේතුඵල ධර්ම ටිකක් විතරයි. එතකොට මෙහෙම එකක් වෙනවා. යම් දවසක හේතුඵල ධර්ම අවබෝධ වුණා නම් Taman දෙවි කෙනෙකුටත් වැඩිය ලොකුයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඕනෙම දෙයක් ඕනෙම තාලයකට විනාශ කිරීමේ ශක්තිය තියෙද්දී අපි පුරුද්දටම ඇබ්බැහියටම රුචියටම එකම දේ තෝරාගෙන යන රට එක වැටලා ඉන්නේ. අපි වර තමයි ඇබ්බැහි කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ ඕනෝ වැඩේ තමයි. ඒ නිසා කොයි එක දුන්නත් අපි එකෙන් අහුලන්නේ අපිට ඕන රුචි දේ. ඊට පස්සේ ඒක වළඳලා අපි මුළු ලෝකෙම කෑවා ලොකම දන්නවා කියලා ප්‍රකාශන කෙරුවට දන්න කෙනා දන්නවා මෙයා දන්නේ බොහොම ඩිංගිත්ය ඒ දන්න දේ අනුව තමයි විස්තර කරන්නේ කියලා. නමුත් භාවනා කරන කෙනා කවදාකවත් කිසිම අත්දැකීමක් එක සැරයක් වුණාට ප්‍රති මේ විනිශ්චය කරන්න යන්නේ නැවත නැවතත් නැවත නැවතත් බලනකොට පේනවා අපේ උරුල ගතිය එන දෙන දේක ඕනම දේක අපිරුචි දේ තමයි අපි ඉස්සර කරන්නේ. තව කෙනෙක් වෙන පැත්තකින් අල්ලනවා. ඉතින් දෙන්නේ එකම දේ දිහා බැලලා දෙකක් යතකට. උදාහරණයක් වශයෙන් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි උදේ වාන්දර ඉරණගල තියෙන වෙලාවක හොඳට විවේකීව මල්ලු වෙනක ඉන්නකොට ඒ තනකොලයක් අග තියෙන පිනිබිදුවක් හරහා ඉර එළිය වැටලා තිනකොට හොඳට දිස්න දෙන්න පටන් ගන්නවා. ඉතින් ළඟ ඉන්න කෙනෙකුට බලන්න කිව්වොත් එයා කියනවා එතන පේන්නේ නැහැ කියලා. මොකද එයා බලන දෘෂ්ටි කෝණයට ඒ අර ප්‍රිස්මෙන් විදම ආලෝකය කැඩිල්ල සිද්ධ වෙන්නේ නැහැ. එයා මයි ළඟට ආවොත් එයාට පේන්නේ. දැන් අපි දන්න දෘෂ්ටි කෝණේ විතරයි ඒ ඇන්ගල් එකට විතරයි දේ තුන පේන්නේ. අපි හිතනවා අක්කොටම පේන්න ඕනේ කියලා. නමුත් ළඟින් මනසෙන් අහනුගෙන පේන්නේ නැහැ කියලා. ඒ තරමටම මේ සෑම දෙයකම පදනම බැලුවොත් ස්ථිරසාර සැපයලවන පදනමක් නැහැ. ඒ නිසා අපකර දුකක් පැමිණුණත් සැපක් පැමිණුණත් ඔච්චර ඊසාත බඳගෙන අඬනවක්වත් උට ඔච්චර පාටි දාන දෙයක්වත් ඇත්තේ නැහැ. මම පොඩිතාවකාලික තත්ත්ව කියලා එනේන දේෙන් සිද්ධියේ අමතර අර්ථකන්වීම නැතු ඇති දේ බලන්න ඇති හැටි බැලීම කියලා සාමාන්‍ය භාවනා කියන්නේ පටන් අරගත්තොත් ක්‍රමක්‍රමයෙන් අපි නතර වෙන්නේ මේ හේතුඵල ධර්මතාවයක තමයි නතර වෙන්නේ. ඒ හේතුඵල ධර්මතාවයක ඉස්සරහට යන්න ඔය ඊශ්වර නිර්මාණවාද කියන දේවල් ඒක නට ඔප්පු කරන්න අපිට බැරි වුණාට හොඳට තේරෙන්න පටන් ගන්න මේ මොනසේ අර්ථ දැනුමක් නිසා ඇති කරගත්ත දෙයක්. එහෙම නැත්නම් නියත ගතික කියලා සමහර කෙනා සේරම සිද්ධ වෙන කර්මෙන් අපිට මොනවක්වත් කරන්න බෑ. ඒ නිසා අපි අතක් පිට අතක් තියන ඉන්න ඕනේ කියලා ඒ තේරෙනවා. ඒ මනුස්සයා මේ සිද්ධිය හරියට දැකලා නැහැ. හරියට දැක්කනම් ඔය කියන දෘෂ්ටි එකකටවත් ඉන්න බැරි තරම් මේ ධර්මතාවයේ තියෙන පුදුමාකාර ගතියක්. නමුත් අර දෘෂ්ටිය බාරගත්ත කෙනාට අපි කොච්චර භාවනා කරත් එයාට ඒක වෙනස් කරන්නත් බෑ යන්නත්. නමුත් ඒක අපිට බාධාවක් නෑ. මොක කරගෙන 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 යනකොට අපි ළඟ ඇති වෙන මේ ධර්මානුකූල නැත හේතුඵල දකින්න ගතිය හේතුඵල ධර්මතාවයේ දකින්න ගතිය නිසා අපිට ඇති වෙන ඒයින් ලැබෙන සැපය නැත්නම් අපි වර්තමාන මොහොතේ සුවසේ ජීවත් වෙන ගතිය නිසා අනිකිනකොට දැක ගන්න පුළුවන් එවැනි ධර්මතාවයක ගත කරන කෙනෙක්ගේ පරිසරයට හානියක් වෙන්නේ නෑ. චිත්ත දූෂණයක් අනුන්ට වෙන්නේත් නෑ තමන්ට වෙන්නේත් නෑ. එතකොට පුළුවන් වෙන කෙනෙකුට බලන්න මේ මනුස්සයා මොන වගේ ධර්මතාවයකින්ද මේ පරිසරය දූෂණය කරන්නේ හිත දූෂණය කරගන්නතු ඉන්නේ කියලා බැලුවොත් එයා ඇති හැටිය දැකගෙන ඉන්න නිසායි කෙරෙන්නේ. එතකොට නම් කෙනෙක් මේ ගැන යෙදිලා උනන්දු වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ පස්සේ සිදුවෙන දෙයක්. මුලින් අපිට කරන්න තියෙන්නේ මේ එක දෙයක් අනික සියලුම විචලිත සාධක සාතික කරලා ඉතිර කරලා එක දෙයකට හිත යොදලා ඒක එතන පහළ වෙන හැටි දැකගන්න ඒක හැබැයි හරීම මේ ඒකාකාරී ගතියක් පෙන්වන්නේ. ඒක කිසිම උනන්දු කරන ගතියක් නෑ. මොකද ඒක වෙන්න අපේ මම ආයනය මේ ආත්ම සංඥාව අභියෝග වෙන නිසා අර සංස්කාර ඒක මෙහෙම ලස්සනට කියනවා යම් කිසි වෙලාවක අපේ හිත ගත්ත එකම අරමුණ වෙන ආනාපානියත් ගෙවිලා ගියාට පස්සේ අපි නොසන්සුන් තැනකටපත් වෙනවා. අපි නිකන් කොතු වුණා තනි වුණා වගේ තැනටපත් වෙනවා. අපි නිකන් මේ ඒකාකාරී කමකටපත් වෙනවා. ඒ මොකද හේතුව සංස්කාර අවලංගු වෙලා ගියලා. තෝරන කෙනෙක් අවශ්‍යතාවයක් නැහැ ඒතර. එතකොට සංස්කාර මෙත සංසාරේ පුරාගෙන ආපු සංස්කාර ස්කන්ධයේ අපිට යෝජනා කරනවා. අයියෙන් හුස්ම අරගෙන බලන්න. ඇද්දික පොඩ්ඩක් කරලා බලන්න. ඔය කැලිටි ඔක්කොම තියනවාද කියලා. අන්න එතකොට සංස්කාර වලට වැඩේනවා. අපිට ඕන කරන්නේ සංස්කාර දිගින් දිගටම අවලංගු තත්ත්වයක පවත්තන්න අපිට කියන්න වෙනවා. මොනවාක්වත් නැති වුණාට දේවල් තියනට වැඩිය සැපයක් මේකේ තියෙනවනේ. ඒ නිසා නැවත සංස්කාර වලට ආරාධනා කරන වෙනුවට එහෙමම පවත්වාගෙන යනකොට ඒ සංස්කාර ස්කන්ධයගෙන නැත්නම් සංස්කාර කෙලෙහි ඇති ආශා උපාදානේ එමීට ගෙවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා චිත්තානුපසනාවට යනකොට සංඥා ස්කන්ධය වේදනා ස්කන්ධය පුදුම විදිහට යෝජනා ගේන්න පටන් අර ගන්නවා. එක එක දේවල් මූල ධර්ම ගැන දා ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා. ඒකත් අපි දන්නවනම් මේ දෙන්නගේ අත්‍යවශ්‍ය අමාත්‍යංශය නැතුව දැන් මේක නඩත්තු කරන්න පුළුවන්. නිසා කියනවා කැමති නම් ඔතන ඉන්න. නමුත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සේවය දවන්න ඕනකමක් නැහැ. මොකද හිත තියෙන්නේ බොහෝමත්ම සුඛදායි තත්වයකට. අන්න ඒ විදිහට එක එක ස්කන්ධයන් අවලංගු භාවයට පත් වෙනකොට අපේ මේ තර්ක මනස එහෙම නැත්නම් අපේ මේ කල්පනා ශක්ති ඒව නැවත නැවත ගෙනල්ලා ඉස්ථාපනය කරන්න නානා ප්‍රකාර ක්‍රියාවක් කරන දේව බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් උපදේශ දෙන උපදේශකයෙක් වශයෙන් සෑමතරම් මතක් කරලා තිනවා මෙන්න මෙතන මේ වගේ දේවල් එයි ඒ දෙයට ඉඳ තියන්න එපා පුළුවන් තරම් ඒ අවලංගු වෙන දේවල් අවලංගු වෙන්න ආරින් කය අවලංගු වේගන යනවා නම් ආනාපානේ මාර්ගයෙන් එහෙමම ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා මොකක්වත් වෙන්නේ ඊට පස්සේ වේදනා අවලංගු වේගන යනවනම් සංඥා අවලංගු වේගන යනවනම් සංස්කාර අවලංගු වේගන යනවනම් මේක තමයි තපසෙන් අපි කරන්න තියෙන කියලා ඒක හිතලා ගන්න බෑ බුදු උපදේශයක් ගැන කල්පනා කරලා කරගෙන යනකොට අපිට තේරෙනවා මේ හේතුඵල ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයක් නිසාම ඒක පිළිබඳ හොඳ අධිකාරී ශක්තියක් ගන්න සෑම දෙකීම අනිවාර්යම දුක් වෙන්න ඕනේ නෑ එක්කෝ දුක් වෙන්න පුළුවන් එක්කෝ සැප වෙන්න පුළුවන් එක්කෝ මැදිහත් වෙන්න පුළුවන් කියලා හැම ධර්මතාවයකම හැම සංසිද්ධියකම පැති තුනක් සැප පැත්ත දුක පැත්ත දෙක තියෙනවා නමුත් නිවනට වැදෙන පාරකට පාරණ මධ්‍ය ප්‍රතිපදාව උපේක්ෂාව කියලා ඒ තන්තු සංසුංගතිය එන එක තමයි ඒ හේතුඵල ධර්මයේ වැටෙහෙන්න ඒ පුද්ගලට වෙනදී ඒක වෙන විදිහකට අපි tempat වෙන්න හැදුවට උපේක්ෂා වෙන්න හැදුවට අර හේතුඵල ධර්මෙන් ඒකට අදාළ පසුබිම සකස්ුනේ නැත්නම් ඒ අපේ උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාවක් හෝ සංස්කාර උපේක්ෂාවක් වෙන්නේ නැහැ ඒ නිසා භාවනා කරන ගමන් මේ වෙන සංසිද්ධිය පිළිබඳ දැනුම කිට්ටු කරන් ඉදිරියට යන කෙනාට ඒක ලොකු ධෛර්යයක් එහෙම නැත්නම් අත්ලක් බවට පත් වෙනවා කරපු නැති කෙනෙකුට උපනිෂේ සම්පත්‍ය තියෙනවනම් අදාළ කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණොත් කරලා බැලුවොත් නරකද කියලා ආර්ය පරිශ්‍රයේ ඉස්සන ගතියක් තියෙනවා ඉතින් ඒ නිසා බෞසුත භාවයේ 100%ක්ම නරක දෙයක් නෙමෙයි බෞසුත භාවය හොඳයි නමුත් ඒකේ ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන යන තාක්කල් බෞසුත භාවය හොඳයි. මොකද බෞසුත භාවයෙන් තියෙන දේවල් ඉස්සරකට ප්‍රත්‍යක්ෂයෙන් පසුට එන්න ගියොත් අර සද්ධා රුචි ආකාර පරිවිතක්ක වගේ ධර්මයක් ඉදිරියට ඇවිල්ලා නොමගට යන්න ඉඩ තියෙනවා. ඒකට නැවතත් ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන නැත්නම් භාවනා ඉස්සර කරන ගමන යන්න පටන් අරගත්තොත් මේ ධර්මයේ ගැඹුරු ඇත්තමයි ගැඹුරුයි. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් ඇවිල්ලා සර්වඥාන්සේට මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔය කියන පරිසම්පාද ධර්මය මට හොඳට තේරෙන්න පටන් ගත්තා කියලා. ආනන්දමතු බුදුරජාණන් කියනවා බුදුරජාණන් කනවා ආනන්ද මෙතන නතර වෙන්න ඔය පටිච්චසමුප්පාද ධර්මයේ එහෙම ලේසි කියන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. උඹත් මමත් ඇතුළු මේ සියලු සංසාරය සංසාරගත සත්‍යයා මේ පටිච්චසමුප්පාදේ දන්නේ තෝ තමයි මෙච්චර කාලයක් සංසාරේ ඇවිද්දී ඒක නිසා ඒක ගැඹුරුමයි ආනන්ද ඒක ගැඹුරුමයි කියලා. මොකද ගැඹුරු වෙන්න හේතුව අපි දැනට පිළිගත්ත බමුණු මත හන මිටි බිම තියන්න ලෑස්ති නැති නිසා අතන් ධර්මයේ කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරනකොට ඇත්ත හොඳට යෝජනා වෙනවා. නමුත් අර සීන හන මිටි ටිකම ඉස්සරහින් තියාගෙන එක්කෝ සද්ධාව නිසා, එක්කෝ රුචිය නිසා, එක්කෝ අහපු වචන නිසා, කනින් අහපු දේවල් නිසා, නැත්තම් තර්කේ නිසා, නැත්තම් අපි අපේ දෘෂ්ටි නිසා ඒ හන මිටි බිම තියෙන තාක්කල් අර අලුත් ධර්මයට ඇවිල්ලා පදිංචෙන්න ඉඩක් නැහැ. ඒක නිසා නියත මානිකම ත්‍යාගවන්තකම මේ ද්‍රව්‍ය වලට විතරක් නෙමෙයි තමන්ගේ රුචි අරුචිකම් વિશે පෞරුෂත්ව વિશે යනවනම් මේක එච්චරම අමාරු නෑ. නමුත් මේ වචනෙන් එහෙම කියන්න හොඳ නැහැ. මොකද හේතුව අපි ඒ තරම්ම අපේ රුචි අසුකම් වලට බැඳලා ඉන්නේ. සමහර විටක අපි ජීවිතේ පවා දෙන්න ලෑස්ති අපේ රුචි අසුකම් වෙනුවෙන්. මේ තීක බුද්ධාගමේ සඳහන් වෙන ඔලොමල කමක් විදියට. ඔලොමොට්ටල කමක් විදියට. අපි දැනගන්න ඕනේ ජීවිතේ උනා දුන්නට කමක් නැහැ පරිච්ඡමපාදය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගන්න. ආන්නේ විදිහට කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ අපිම හයියෙන් අල්ලන ඉන්නේ නිසයි මේක අතරින් තමයි. උපමාවකට කියනවා මේ ගෝනුස්සෙකුට පත්තු වෙන පහන්තිරයක් දුන්නොත් ඒකේ චිරිචිරි සද්ද නිසා ඌ අල්ල ගන්නවලු ඒක සතෙක් කියලා හිතලා. පහන්තිරේ පත්තු වෙලා ගිහලා අඬුව පිච්චුණත් අතරින් නැති. ඒ වගේ තමයි අපිත් අපි අල්ලගෙන තියෙන හනමිතිය අපි අල්ලාගෙන තියෙන මේ හරි කියලා හිතාගෙන දේ ඒකමයි අපිට මේ ඉස්සරහට එන ධර්මෙ පිළිගන්න ඉඩ නොදෙන බාධාව. ඉතින් ඒක ගැලවෙන්නේ නිකන් ලුණු ගෙඩික පොත්ත ගලවන්න වගේ හොඳ හොඳ ධර්ම ටික ටික දමදම ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන්න කියන්නේ හෙන්න කුණු වෙච්ච ගවර වලක් කියන්නේ හරක් ගාලක කෙලවරක් හෝ නැත්තම් කොළඹ දින හෝටල් එක පිටිපස්සේ තියෙන කුණු කන්දල් තියෙන පළක් අන්නේ වගේ එකට හොඳ වතුර ටැප් එකක් ඇදියොත් අවුරුදු කීයක් ඇයිද කියලා අහනවා හොඳ වතුර බවට පත් වෙන්නේ මුළු වලම. ඉනේන වතුර ප්‍රමාණයට ඒක කුණු ටිකක් අයින් වෙනවා. නමුත් කොච්චර කාලයක් ඇයිද කියලා අහනවා අපේ සංසාරේ පුරාවට එකතු වෙච්ච මේ ගවරවලට අපි පුංචි පුංචි ධර්ම දාගෙන ගියාට ඒකෙන් මේක සම්පූර්ණ ප්‍රතිස්ථාපනයක් වෙන්න හරියට කල් ගන්නවා. නමුත් අපි එහෙම කියලා හිතලා ටැප් එක වහලා දාන්න යන්න එපා. ඒ ටිකට ඇරලා තියන්න. මොකද්දෝ වෙනවා. හොඳ පිරිසිදු වතුර එන්න 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 කුණු අහකව යන්නේ කුණුමයි. හැබැයි අපි හිත හැටියේ මේ කුණු ටික තමයි මගේ රුචිය කියලා. මගේ ආශාව කියලා. මගේ පුළුවන් කාර්කම කියලා. මගේ වස්තුව කියලා. ඉතින් ඒක අකමැත්තෙන් තමයි යන්නේ. ඒකයි අපිට මේ භාවනා හරියාගෙන යනකොට කම්මැලිකම, නීරස ගතිය එහෙම පහළ වෙන්නේ. නමුත් හොඳට බලන් ඉඳ පහළ වෙන්න වෙන්න සෑහලුවක් එනවා. නියම පිරිසුදු ධර්මය වෙලා තැම්පත් වෙනකොට අර අපපටිපත්‍ය අවිද්‍යාව කියන නොදන්නාකම නැති වෙලා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන වැරද්ද හරි වැද්ද වශයෙන් කියාගත් එක අයින් වෙගෙන යනකොට බුදුරජාන් වහන්සේ අපිට කර දෙන වෙනස කිසිසේත්ම අලුත් දෙයක් අපිට දෙන එක නෙවෙයි. අර තියෙන දේම සකස් කරලා දෙන එකක් වෙන්නේ. ඒක නිසා සඳහන් කරන යම් තැනක ඒ පටිච්චසමුප්පාදේ යම් කෙනෙක් නිසියාකාර තේරුම් ගත්තද ඒ තේරුම් ගන්නකොටම ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ ඔය පච්චේ පරිඥානේ ඒ මට්ටමේදී උනත් උනාට යාට කියන චුල්ලසෝතාපන්නයි කිය. ඒ தත්ත්වය රැක්කොත් ඒ මනුෂයා කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කිය. ඒක ස්ථිර ධාර වීම තමයි සෝවාන් මාර්ගයේදී සිද්ධ වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨියක් ඕ විචිකිච්ඡාවක් ඉතුරු කරන්නේ නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයා බුදුජානනාත් කියනවා මගේ වගකීමෙන් මිදෙනවා කිය. මම වග කියන්නේ මගේ ශාවකෙක් වුණාට පස්සේ සෝවාන් වෙනකම් විතරයි. ඊට පස්සේ ආගෙන් මේ පටිච්චසමුප්පාද අවබෝධේ කාටවත් මකන්න බෑ. ආපසු නොයනා වෙනසක් ඇති කරනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ගන්න ප්‍රයත්නයේදී මෙච්චර දුක් විඳගෙන මෙච්චර කැපකිරීම කරලා ආවට පස්සේ අපි මේ ගමන ඉදිරියට ගෙනියලා පුළුවන් තරම් ඒ පළවෙනි මාර්ග ඥානෙ තෙක්වත් එහෙම නැත්නම් කියනවා නම් ඇති වෙන තාක් ධර්ම නැති වෙන තාක් කියන තැනට යනකම් හෝ එහෙම නැත්නම් කොලිත බමුණ පුත්‍රයා යේ ධම්මා හේතුප්පබවතේ සංහේතුන් තථාගතෝ ආ කියන මට්ටමට යනකම්වත් අරගෙන ගියොත් ඊට පස්සේ නම් කවදාකවත් අනිපතර හරවන්නේ නැහැ. එතකන් අපි ලබන සෑම ඥානයක්ම නැති වෙන්න ඉඩ තියෙනවා. කිසිම කෙනෙකුට වග වෙන්න බෑ. ඒ නිසා අපි ප්‍රයත්න කරන්න කරන්න තියෙනවා මේක හැමදාම හොදවදා මඩේ දාන්න බෑ. කවදා හරි යහපැතර කඩාන යන්න ඕනේ කියලා එහාට ගිය දවසේ තමයි ඉසුඹලන්න පුළුවන්. ඉස්පාසුලන්න පුළුවන්. ඉතින් මේ ගත කරපු මේ දවස් 10 ඇතුළත අපි සෑහෙන ප්‍රයත්නයක් කරා. වෙලා තියෙන්නේ මොකද්ද? අපි එනකොට ගෙන ආපු අපේ රුචි අසුකම් මල්ල ටිකක් අඩු කරගෙන යන්නේ. වෙන මොකක්වත් අලුසින් හම්බෙලා නැහැ. ඒසා දිගින් දිගටම දිගින් දිගටම ඒක හොඳට දැක දැක දැන දැන කවුරුතරම් දැමත් ඔක අර හිතරි දෙනවනේ. තමන් විසින්ම අරින් කර අයින් කර දැමීමට අවශ්‍ය කරන සතිය තම තමන්ටම පහළ වේවා. මතුවෙන තාක් ධර්ම ගෙවි යන දේවල් බවට දැනගෙන මේ තියෙන දැඩි මත දැඩි ආශාවල් සහ දැඩි තරහ දුරු කරමින් මධ්‍යස්ත උපේක්ෂාශීලී ජීවිතයක් ගත කරගන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නියමිත ධර්ම දේශනා මෙතන නැත කරනවා. මේක අපේ ධර්ම දේශනා මාලාවේ අවසාන දේශනා බවට පත් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේ ජීවිතම ධම්මජීව ස්වාමීන් වහන්සේ.